Sadhu. දෙදහස් දහනමය වසරේ තුන්වෙනි මාසෙ තුන්වෙනිදා භාවනා වැඩසටහන. දේශනේ පිටින් අහන්න මහන්සි වෙන්නේ නැතුව දේශනේ තමා තුලින් අසන්න පුරුදු වෙන්න. නිවන පිටින් දැනගන්න උත්සාහ කරන්න නැතුව නිවන තමා තුලින් දකින්න උත්සාහ කරන්න. ඒ නිසා නිවන තමා තුලින්ම දැනගත යුතු දෙයක් මිසක් කාගෙන්වත් එහෙම දැනගන්න පුළුවන් දෙයක් අහගන්න පුළුවන් දෙයක් නෙමෙයි, තමා තුළින් මතු කරගන්න පුළුවන් දෙයක්. එසා ඔබ සවන් දිය යුත්තේ ඔබේ ආධ්‍යාත්මයට, ඔබේ ඇතුළට, හිතට ඔබ සවන් දෙන්න. මේ මොහොතේම මේ වැඩේ කරන්. ඒකට තමයි ධම්මානුධම්ම ප්‍රතිපත්ති කියන්නේ. ධර්මයක් කිව්වහම ඒ දේ කරනවා, අනුගමනය කරනවා. මොකද්ද කරන්න ඕන? ඔබට ඔබ සවන් දෙන්න. ඔබ ඔබේ ආධ්‍යාත්මික නිදහස සොයන්න. වචන තිබුණත් කමක් නැහැ, වචන නැති වුණත් කමක් නැහැ. ඔකට මොක්ෂය කියන්න පුළුවන්, නිර්වාණය කියන්න පුළුවන්, ස්වර්ගය කියලා කියන්න පුළුවන්, හෙවන් කියලා කියන්න පුළුවන්, මොකක් හරි වෙන්න පුළුවන්, විශ්වම් කියන්න පුළුවන්, යුනිවර්සල් ට්‍රුත් මොනවා කිව්වත් ඒ වචන තමන්ට ඕන නම් යොදා ගන්න, නැත්නම් ඕනේ නැහැ. තමන් තමන්ගේ ආධ්‍යාත්මික නිදහස හොයන්න. ඒකට අපි උදව් කරනවා. ඔන්න ඔහොමයි මේ ගමන් මගේ හැදෙන්නේ වෙනතුනේ. ඔබ සවන්න, අපි ඒ ගමනට උදව් කරනවා. දුක ආගමකට අයිති නැත්තම් පොදුවේ තියෙනවා නම් සියලු ආගමිකයන්ට දුක. එතකොට ඒ දුකේ නිවීම ආගමකට අයිතිද? ඒක නේද මේ ලෝකේ තියෙන ලොකුම මෝඩකම. දුක ආගමකට අයිති නැත්තම් ඒ දුකේ නිවීමත් ආගමකට අයිති නැහැ. සියලු ලෝකයන් පිළිබඳව අවබෝධය ඇති කරගෙන සියලු ලෝකයන්හි කලකිරීම පහළ වුණා නම් ඇලෙන ලෝකයකටවත් ගැටෙන ලෝකයකටවත් හසු වෙන්නේ නැහැ. සියලු ලෝකයන් කියලා අදහස් කරන්නේ සියලු මානසික ස්වභාවයන්. අපේ ගැලැක්සිස් ඔවා හැදිලා තියෙන්නේ විශාල තාරකා ග්‍රහ වස්තුන් සමූහයක් එකට එකතු වෙලා. එකිනෙකට තියෙන ශක්ති ප්‍රභවයන් වල හේතු ප්‍රත්‍ය. අපේ මේ මනසත් එහෙමයි. සියලු ලෝකයන්හි කලකිරීම. දැන් මේ සියලු ලෝකයන්හි කලකිරීම පුතඥයන්ට නැහැ. පුතඥයන්ට තියෙන්නේ සමහර ලෝකවල ඇලීම, සමහර ලෝකවල ගැටීම. ඒකත් එක එක මිනිස්සයාට එක එක විදියට. ඒක මිනිස්සෙක් එක දෙයක් එක්ක හැමෝම ගැටෙනවද? නෑ, උත්තරේ නෑ. හැමෝම ඇලෙනවද? උත්තරේ නෑ. එතකොට තේරෙන්නේ නැද්ද? පුජ්ජලානුගතයි මමත්වයේ ස්වરૂපයට නේද මේ ඇලීම ගැටීම හැදිලා තියෙන්නේ. එතකොට මමත්වයේ දුරු කරාට පස්සේ මේ ඇලීම ගැටීම නැහැ නේද කියලා තේරෙනවද? එහෙනම් ප්‍රශ්නේ තියෙන්නේ තමා තුළමයි. ලෝකයේ සමග පමණක් නොවේ, තමා සමගත් තමා ගැටෙන්න එපා. දැන් නිවන් දකින්න ඕන කියලා ඇලීමක් හදාගෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශවත් එක්ක අපි ගැටෙන්න ඕන කියලා හදාගත්තොත් මොකද වෙන්නේ? එතනත් අර ඇලීමේ ගැටීම නව ප්‍රවණතාවයකින් ඇවිල්ලා. ඇලීම ගැටීම නව ප්‍රවණතාවයකින් ඇවිල්ලා. අපි නිවනට ඇලෙන්න ඕනත් නැහැ. ඉන්ද්‍රිය ධර්මත් එක ගැටෙන්න ඕනත් නැහැ. ස්වභාවය ස්වභාවයක් ලෙස අතහැර දමන්න. ස්වභාවය ස්වභාවයක් ලෙස අතහැර දමන්න. ඊට පස්සේ ඔබ නිදහසේ ඉන්න. දැන් ඉරේ ස්වභාවයක් තියෙනවා. ඉර එක වෙලාවකට අපිට පායලා ආලෝකය දෙනවා. ආයෙත් එයා බැහැලා ගිහිල්ලා අන්ධකාරය තියෙනවා. අපි ඒක දැනුවත්ව හෝ නොදැනුවත්ව ස්වභාවය ස්වභාවයක් ලෙස දැනගෙන අතහැරියද නැද්ද? අතහැරියා. ඒ අතහැරපු නිසා අපිට ඉරේ උදාවවත් ඕ බැස යාමවත් රාත්‍රියවත් ප්‍රශ්නයක් නෙමෙයිනේ. ඇයි ඒ? ලොකු ප්‍රශ්නයක් කරගන්න ඕන දෙයක් අපි ඒක දන්නව වෙනස් කරන්න බෑ. ස්වභාවය ඒකයි කියලා ඒක නිසා අපි ඒක ප්‍රශ්නයක් කරගෙන වැඩක් නෑ. ඔය தත්ත්වය තමයි පින්නතුනේ මේ ලෝකේ තියෙන හැම සංස්කාර ධර්මයකටම වෙන්නේ. කාටවත් මගේ ඉඩම කරගන්න බෑ කිසිම දේපලක්. කාටවත් මගේ පංචස්කන්ධ කරගන්න බෑ. ඒ ශරීර. දැන් 1800 ගණන් වල එක්කෙනෙක් කට ඉන්නවද? නමසේ ගණන් වලත් 940න් 30න් එහා කෙනෙක් ඉන්නවද? එනිසා කිසි කෙනෙකුට අර හිර බෑ වගේ තමන්ගේ කරගන්න මේ කිසි දෙයක් තමන්ගේ කැමැත්තට පවත්ව ගන්න බෑ. ඉතින් ඒ ස්වභාවය ස්වභාවයක් ලෙස තේරුම් ගන්න මේ ප්‍රශ්නේ ඉවරයි. ඒකේ යථා ස්වභාවයෙන්ම ගැඹුරු ප්‍රඥාවෙන්ම ඒක හදවතින්ම දැකිය යුතුයි. ප්‍රසතියේ ලෝක ඔය දේවල් උඩ නුවණින් දැක්කට ඕක හදවතින් දකින්නේ නැති එක තමයි අර ප්‍රත්‍යක්ෂතාවේ නෑ කියලා කියන්නේ ඒකයි. ගැඹුරු ප්‍රඥාවෙන්ම දැකිය යුතුයි. නොවනස්වන අන්දමින් ස්ථාවරව ස්ථීරව දැකිය යුතුයි. මොකක්ද මේ මම නොවේයි මගේ නොවේයි එහෙනම් මගේ ආත්මය කියාගත හැකි කිසිවක් නැත කියන යථා භූත ඥාන දර්ශනය. ඒක තේරුම් ගත්ත අයට වෙනතුනේ ඇති වෙන ලෝකයේ ගැන ප්‍රශ්නවත් පවතින ලෝකයේ ගැන ප්‍රශ්නවත් නැති වෙන ලෝකයේ ගැන ප්‍රශ්නවත් නැහැ. හැම මොහොතකම සම්මා දිට්ඨියෙන් අවදිව වාසය කරන්න ඕන. අපේ මිනිස්සු රතයක් පදවද්දි හොඳ සිහියෙන් පදවන්න දන්න අනතුරක් නොවෙන්නේ. කඩයක් එහෙම නැත්නම් වෙළඳාමක් කරන කෙනෙක් එයාගේ බඩු භාණ්ඩ ගැන හොඳ පරිස්සමකින් ඉන්නත් සිහියෙන් ඉන්නත් ඒ මිනිස්සයා දන්නවා. රස්සාවක් කරනකොටත් එයා වෙලාවට යන්න එන්න ඒ වගේම වගකීම් ඉෂ්ට කරන්න හොඳට දන්නවා. මනස තුල වාසය කරද්දී ඔය එකක්වත් නැහැ. මනස තුලත් අර කඩේ වෙළඳ වගේම ඉන්න ඕන. කඩේ වෙළඳ දන්නවා, එන බඩු ප්‍රමාණයක් දන්නවා, යන බඩු ප්‍රමාණයක් දන්නවා, තියෙන බඩු ප්‍රමාණයක් දන්නවා, නැති ඒව ප්‍රමාණයක් දන්නවා. ඇයි? යා පරීක්ෂාවට ඒව ලක් කරන නිසා. හොඳ වෙලෙන්දෙක් රස්සාවකට යන කෙනෙක් දන්නවා, කරපු වැඩ ටිකක් දන්නවා, කරන්න තියෙන වැඩ ටිකක් දන්නවා. ඒව කළ යුතු වේලාවල් ආකාරවලද දන්නවා. ඒ ගැන පරීක්ෂාවෙන් සිටින නිසා. එතකොට මනස ගැන ඉතින් ඔබ මනස ගැනත් මනසේ තුල ඉන්න මුදලාලි ඔබමයි. ඔබ මේකේ කරපු වැඩ ටිකක් දැනගෙන තියෙන්න ඕන, නොකරපු වැඩ ටිකක් දැනගෙන තියෙන්න ඕන. තියෙන ඒවත් දැනගෙන තියෙන්න ඕන, නැති ඒවත් දැනගෙන තියෙන්න ඕන. ගෙන්නන්න ඕන ඒවත් දැනගෙන තියෙන්න ඕන. විකුණන්න ඕන ඒවත් තේරුම් අරගෙන තියෙන්න ඕන. එහෙනම් කඩේ ගැන මිනිස්සෙක් පුංචි ලාභයක් වෙනුවෙන් හොඳ සිහියෙන් ඉන්නවනම් මේ මහා ලාභයක් වන නිර්වාණය වෙනුවෙන් තමන්ගේ ආධ්‍යාත්මය තුළ සිහියෙන් ඉන්නට බැරියයි. එළවලු කඩයක් කරන මිනිස්සෙක් නම් එයාගේ කඩේට එයා කුණු එළවලු ගන්නවද? කවුරු හරි ඇවිල්ලා රවට්ටල හරි පටවල යන්න හැදුවොත් එහෙම කුණු කුණු වෙච්ච එළවලු එහෙම ඒ මිනිස්සෙව ගන්න නෑ. මොකද එයාගේ වෙළඳාමට කැමති නිසා මේවා කුණු වෙලා මේ එළවලු විකුණන්න බෑ, මේවා ගන්න බෑ කියලා එයා ගන්නෙ නෑ. ඉතින් අපිටත් තියෙන එක තමයි අපි තුලින් බලාගෙන ඉඳලා අපේ ආධ්‍යාත්මයට කුණු වෙන දේවල් ගන්න හොඳ නෑ. කුණු එළවලු ගන්න හොඳ නෑ. ඒ කියන්නේ දුක් විඳින්න හේතු වෙන කාරණා ගන්න හොඳ නෑ. දුක් විඳින්නට හේතු වෙන විදියට සිහිය පිටවන්න හොඳ නෑ. කඩේ මුදලාලි හොඳට නිදාගත්තොත් එහෙම කඩේ අරලා දාලා මොකද වෙන්නේ? මිනිස්සු ඇවිල්ලා බඩු හොරකම් කරන් යන්න ඉඩ තියෙනවා. ඒකෝ අසිහියෙන් වාසය කරන මිනිස්සයාගේ ජීවිතේ වෙන්නේත් ඒක තමයි. කුසල ශක්තිය විරිහෙනවා, අකුසල ශක්තිය ඇති වෙනවා. ඒ කියන්නේ ලාභය අඩු වෙනවා, අලාභය වැඩි වෙනවා කියන එකනේ. එමනම් හොඳ සිහියෙන් හොඳ අවදියෙන් ඉන්න ඕන. අවදියෙන් ඉඳලා මේ සංස්කාර ධර්මයන්ගේ හැසිරීම පැවැත්ම මනාකොට හඳුනා ගන්න ඕන. ඒ මනාකොට හඳුනා ගන්න කෙනාට මේ සියලු ලෝකයන්හි කලකිරීමේ කාන්ත වශයෙන් පින්තුනි පහළ වෙනවා. ලෝක කීයක් පහු කරගෙන ආවද? දැන් ළමා ලෝකේ පහු කරගෙන ආවා ළමා කාලේදී. තරුණ කාලේදී ඒ තරුණ ලෝකේ පහු කරගෙන ආවා. මැදි වියේදී විවාහ වෙච්ච අය කසාද බැඳපු අය කසාද ලෝකේ පහු කරගෙන ආවා. ඒක එක ලෝක. කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක ඒවත් තමා තුළම තියෙන එක එක මානසික ස්වභාවයන් වලට එක එක නම්. ඒ ස්වභාවයන් හටගත්තාම ඒ ස්වභාවයන් වලට අනුරූපී වූ ස්ථාන තියෙන උපදිනෝ. තමන්ගේ සිතට තමන් කලකිරিলা නැත්තම් තමන්ගේ හිත අත්හරින්න බෑ. ඒ ලෝකයට නෙමෙයි කලකිරෙන්න ඕන, මුල්මින්ම කලකිරෙන්න ඕන තමන්ගේ හිතට. හිත තමයි මේ ඔක්කොම කරන්නේ කියලා තේරුම් ගන්න ඕන. ඔබව රවට්ටන්නේ, මුලා කරන්නේ, දුක් දෙන්නේ සියල්ලම කරන්නේ ඔබේ සිත, වෙන කවුරුත් නෑ. වරදෙහි පිහිටෝ සිත මේ ලෝකයේ පිළිතුරු ඒ තරම් දරුණු හොරෙක් මංකොල්ලකාරයෙක් නෑ කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. සොරෙකු විසින් කරන පීඩනයට වැඩි පීඩාවක් වරදේ පිටු සිත ඔබට කරනවා. සතර ධාතුන් කිපීමෙන් ඇතිවෙන පීඩාවට වැඩි පීඩාවක් වරදෙහි පිටු සිත මිත්‍යා දෘෂ්ටි පිටුපු සිත සිදු කරනවා. මේ ලෝකේ මමත්වයෙන් තොරව සිදුවන ක්‍රියාකාරකම් තියෙන පෙනතුනි. ස්වභාවිකයි. දැන් මේ අපේ ශරීරයේ මමත්වයෙන් තොරව පවතින ක්‍රියාකාරකම් තියෙන ඒ තමයි ඇසිපිය හෙලීම. බලන්න කිසිම අපි පාලනයකින් තොරව ඒක සිද්ධ වෙන දෙයක්. ඒ වගේම හුස්ම ගැනීම. ඒ මමත්වයෙන් කරන්නත් පුළුවන්. හදවතේ ගැස්ම, ලේ ගමනේ මේ මමත්වයෙන් තොරව ලස්සනට සිද්ධ වෙනවා. මේ ලෝකේ පවත්වන්න මම විසින් නිර්මාණය කළ යුතු නෑ. මේ ලෝක ජීවත් වෙන මනුස්සයන්ට දියුණු වෙන්න මේ මමත්වය ඇති කරගත යුතු නෑ. ජීවිතයේ සතුට තියෙන්නේ මමත්වය දුරු කරගත් තරමට මිසක් මමත්වය වැඩි කරගත් තරමට නොවේ. ඇයි මමත්වය හැදෙන්නේ? හැදෙන්නේ පින්නතුනේ අවිද්‍යාව නිසා. ඒ කියන්නේ අවිද්‍යාවෙන් මේ මිනිස්සයා ඒක හදා ගන්නවා. කවුරු හරි වටිනවයි කියලා සම්මතයෙන් දීපු මල්ලක් මිනිස්සයා කර තියාගෙන යනවා. කර තියාගෙන ගිහිල්ලා ගිහිල්ලා ඒක බලනකොට තමයි තේරෙන්නේ ඒකේ තියෙන්නේ අඟුරු මල්ලක් කියලා. එදාට තමයි තේරෙන්නේ මම මෙච්චර කාලයක් කර තියාගෙන ආවේ මේ අඟුරු මල්ලද කියලා. ඒකත් හරියට පිළිතුරේ හොඳට ආවරණය කරන ලද බොක්ස් එකක අපිට වටිනා කියන තෑග්ගක් හම්බ වෙනවා. බොහොම කැමැත්තෙන් ආසාවෙන් අරගෙන ගිහිල්ලා මේකේ ගොඩක් වටින එකක් ඇති කියලා කඩලා බලනවා. එයාට එදාට දකින්න ලැබෙන්නේ අඟුරු ටික. නමුත් මගේ සංකල්පය මෙච්චර වෙලා තිබුණා මේක හරි වටින එකක් වෙන්නේ නැති කියලා. නමුත් කඩල බැලුවට පස්සේ තේරෙනවා මේකේ වටිනකම නෑ කියලා. ආන්න එතකොට හිත එතනම ශූන්‍ය වෙලා යනවා. විදර්ශනා කරන්න කියන්නේ ඒකයි. මේ බොක්සස් විවෘත කරලා බලන්න. ඇරලා බලන්න ඔබ අල්ලගත්ත දේවල්, ඔබ කර තියාගෙන යන දේවල් විදර්ශනා කරලා බලන්න. මේවා කඩලා බිඳලා ඇරලා බලන්න මොකද්ද ඒක ඇතුළේ තියෙන්නේ කියලා. ආන්නේ දාර තමයි තේරෙන්නේ. සියලු ලෝකයන් හි නොඇලීම සැපයි. මේ ලෝකයන් කරපින්නම් අපිට යන්නත් බෑ, කරපින්නම් ආවෙත් නෑ කියලා ආධ්‍යාත්මයෙන් නිදහස් කරනවා. සියල්ල ආධ්‍යාත්මය තුලින් අතහැරෙනවා, සිතෙන් අතහැරෙනවා. රූප වශයෙන්, වේදනා වශයෙන්, සංඥා වශයෙන්, සංකාර වශයෙන්, විඥාන වශයෙන් ගන්න ස්වභාවය ඉමේම අර ටෑග්ගක් කියලා හිතාගෙන ගිහිල්ලා ඒ බොක්ස් එක විවෘත කරපු තනත්තට අඟුරු කියලා දැක්කහම හිතට ඇති වෙච්ච දේම තමයි ඔය ජීවිතේ විවෘත කරලා බලද්දි සිද්ධ වෙන්නේ. ඔබ තාම රැඳී ඉන්නේ ඔබේ මමායනය තුළ. ඔබ යම් දෙයක් නිත්‍යයි කියලා උත්තේජනයක් දෙන නිසා, මගේ කියලා යම් උත්තේජනයක් දෙන නිසා තමයි ඔබ තුළ සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස. කාමරාග, ව්‍යාපාද, රූප රාග, අරූප රාග, මාන, උද්දච්ච, ඒ අවිචා කියන දේවල් තියෙන්නේ ඒක නිසා. ඔබ කිසිවකට නිත්‍යයක් ලබා නොදෙන්න, කිසිවකට අගයක් ලබා නොදෙන්න, ඒකට හේතුව නොදෙන්න කියලා කියන්නේ පින්නතුනේ ඇත්ත தත්ත්වයේ අගයක් නැහැ ලෝකේ. මේ ලෝකේ කිසිම දෙයක අගයක් හැදුන්නේ නැහැ. මේ මිනිස්සු දෙන්නෙක් එකතු වෙලා මේකට පොර කෑවා. පොර කනකොට ඒකේ වාසිය ගන්න තව මිනිස්සෙක් මැදිහත් වෙලා මේක ආගයක් දෙන්න පටන් ගත්ත. වෙන්දේසියට දැම්මා. ඊට පස්සේ ඒක ලබා ගන්න මිනිස්සු දෙන්නේ පොර කනවා. ඒක තමයි මේ ලෝකයේ මේ දැම් පැවැත්ම. මිනිස්සු පොර කන නිසා නෙමෙයිද ඉඳ වෙන්දේසි වෙන්නේ? පොර කන තරමට මිල වැඩි වෙලා වෙන්දේසි වෙනවා. මිනිස්සු පොර කන තරමට නෙමෙයිද මැණික් වෙන්දේසි වෙන්නේ? පොර කන නිසා ඒව වෙන්දේසි වෙනවා. එතකොට මේ ලෝකේ හැම දෙයක්කටම මිනිස්සු පොර කන නිසා අගයක් හැදෙනවා. අගයක් හැදිලා වටිනාකමක් හැදෙනවා. තේරුණා නේද? ඔය ඇත්ත මේ රටේ ඉන්න සියලුම සිගරට් බොන මිනිස්සුයෝ ටික සිගරට් බීම නතර කළොත් එහෙම සිගරට් නොමිලේ හම්බෙනවා. හම්බෙනවද නැද්ද? හම්බෙනවා. එක එක යුගයන් වලදී නොමිලෙත් දුන්නා. පෝර ගහිල්ල නතර කළොත් අපේ මිනිස්සු ටික ඔය යූරියා පෝර එමේ ඔක්කොම නොමිලේ හම්බෙච්ච ඒවා මුලදී නිකන් ගනව දුන්නේ. නිකන් දුන්න පුරුදුක. එයාද නොමිලේ හම්බෙනවා විශ්සේ. මේ ලෝකේ මහා අමුතු ලෝකයක්. ඔබ සැනසීම සතුට කියලා එක හොයාගෙන යන්නේ නැතුව, ඒකට පොර කන්නේ නැතුව, ඒක ඕන්නේ නැහැ කියලා නිදහස් වෙලා සැනසිල්ලේ පාඩුවේ ඉන්න බලන්න සැනසෙල්ල ස්වභාවයෙන්ම ඔබ තුළට පැමිණෙනවා, එහෙම නැත්නම් ලැබෙනවා. මට නිවනත් ඕනේ නැහැ කියලා, දිව්‍ය ලෝකත් ඕනේ නැහැ, සතර අපායත් ඕනේ නැහැ, නිවනත් ඕනේ නැහැ, මට මොන කේල් මලක්වත් ඕනේ නැහැ කියලා ඉන්න බලන්න පැත්තකට වෙන්න. ඔබ සිටිය යුත්තේ එහෙමයි. මට සතර අපායත් ඕනේ නැහැ, දිව්‍ය ලෝක ඕනත් නැහැ, බ්‍රහ්ම ලෝක ඕනත් නැහැ, තව ලෝක තියෙනවා නම් ඒවත් ඕනේ නැහැ, මට නිවනත් ඕනේ නැහැ කියලා පැත්තකට වෙලා ඉන්න බලන්න. ඇතර නිවීමක් නැද්ද කියලා බලන්න. මොකද දැනෙන්නේ? ආන්න ඒකට තමයි කියන්නේ පින්නතුනේ සියලු ලෝකයන්හි කලකිරීම කියන්නේ ඒක. මොන කේල් මලක්ක් මට ඕනේ නැහැ කියලා පාඩුවේ ඉන්නවා. දැන් ඔක්කොම කේල් මල් අතහැරලා එක කේල් මලක් ඕනේ කියලා යනවා. මොකද්ද? අරයත් මාර්ගඵල දැක්ක, මටත් මාර්ගඵලයක් ඕන. ඔබට නිින්ද යන්නේ ඔබ උවමනාවෙන් නිදා ගන්නවම නෙමෙයි. ඔබ නිින්ද යෑමට අවශ්‍ය කරන පරිසරය හැදුවට පස්සේ ඔබට නිින්ද යනවා. ඒ නිින්ද යන වෙලාව ඔබට සිහියෙන් කවදාවත් දකින්නත් බෑ. මේ අහවල් වෙලාවට නිින්ද යනවා, අහවල් තප්පරේදී මට නිින්ද යනවා කියලා ඔබට ඒක තේරුම් ගන්නත් බෑ, දකින්නත් බෑ. මොකද ඔබේ සිහිය අඳුරු වෙලා තමයි ඔබට හැමදාමත් නිින්ද ගියේ. ඒ නිින්ද ගිහිල්ලා හිටපු කාලය තුල තමන් උඩ ඉන්නවද, බිම ඉන්නවද, රටක ඉන්නවද, දුප්පත්ද, පොහොසත්ද, උගත්ද, නූගත්ද කියලා දන්නේ නැහැ. හරි ලස්සනට හිටියා මිනිස්සයා. ඇති දේ ගැන දන්නෙත් නෑ, නැති දේ ගැන දන්නෙත් නෑ. ඔය පාඩුවේ හිටියා. පැයක් හරි, දෙකක් හරි, හතරක් පහක් හරි නිද්‍රාවටපත් වුණා. මෙන්න නැගිට ගමන් අර චරිතාරූඪ වුණා. තානාන්තරෙත් එක්ක, තත්ත්වෙත් එක්ක, ඇති නැති දේවලුත් එක්ක ආරූඪ වුණා. ඊට පස්සේ යාගේ හැලහැප්පීම් එන්න පටන් ගන්න තමන්ට තියෙන ප්‍රමාණයට, තමන්ගේ ඇති නැති දේවල් ප්‍රමාණයට. ඊට පස්සේ තමයි මිනිස්සයා පිස්සු වැටෙන්නේ. ඊට පස්සේ ඉතින් දවසෙම ආවේශ වෙලා හේමේ දුවනවා. දුවලා ආතුරයට මහන්සි වුණාම ආපහු ගිහිල්ලා නිද්‍රාවට පත් වෙනවා. අර සක්කාය දිට්ඨියෙන් ආතුර වෙලා තියෙන්නේ. ඒ දිට්ඨියෙන් දවසෙම නටනවා. දැන් අපි කරන්න දෙයක් හොයනවට වැඩියෙන් සියලු ලෝකයන්හි කලකිරීම කියන එක ඇති කර ගැනීමයි කරන්න ඕන. ලෝක කියන්නේ මානසික ලෝකනේ. මේ ලෝකෙට නිර්වචන දෙන්නේ ආගම් වලින් දෙන්නෙත් නිර්වචන. ඊට පස්සේ භාවනාවන් වලින් දෙන්නෙත් නිර්වචන. නොයෙකුත් නොයෙකුත් හාමුදුරුවරු දෙන්නේ නිර්වචන. නිර්වචන නිරුත්ති ඔය එකක්වත් නෑ පිනොතුනේ සියලු ලෝකයන් හි කලකිරුණු තැන. ඒ සියල්ලක්ම මිනිසෙක්ගෙන් මිනිසෙකුට වෙන්නූ සම්මුතියක් හැර යථාර්ථයක් නෑ කියලා යා යථ අවබෝධ කරනවා. ඒ උග්ගටි තඥ පුජ්ජලයා වහා සත්‍ය අවබෝධ කරන පුජ්‍ය. නින්දත් ඔබට නොදැනීම යනවා වගේම ඔබේ මනසේ සුසුකම් ඇති වුණාම ධර්මයත් ස්වභාවයෙන්ම අවබෝධ වෙනවා. ධර්මයන් ස්වභාවයෙන්ම අවබෝධ වෙනවා. ස්වභාවය අවබෝධ කරගන්න නම් ස්වභාවික විය යුතුයි. ස්වභාවය අවබෝධ කරගන්න නම් ස්වභාවික විය යුතුයි. ඔබ මමත්වයට පත් වෙලා ස්වභාවය අවබෝධ කරගන්න බෑ. අර සිංහයන් අතරට යන මිනිස්සු සිංහයෝ වගේ ස්වරූපය හදාගෙන සිංහයෝ අතරට යනවා. අලි අතරට යන්න අලි වගේ ස්වභාවයන් හදාගෙන රූකඩේ හදාගෙන අලි අතරට යනවා. ඒ වගේ ස්වභාවය අවබෝධ කරගන්න ස්වභාවික විය යුතුයි. ස්වභාවික වෙන්න ලෝකේ උගන්වනව අඩුයි. මේ වෙනකොට මිනිස්සුන්ට උගන්වන්නේ ඕගොල්ලෝ ડોක්ටර්ස්ලා වෙන්න, ඉංජිනේර්ස්ලා වෙන්න, ටීචර්ස්ලා වෙන්න කී කී උගන්වන කට්ටිය. පොසත් වෙන්න එහෙම කියලා උගන්වන තව කට්ටිය. තව කට්ටියක ඕගොල්ලෝ බුද්දිස්ලා වෙන්න, ඕගොල්ලෝ කැතලික්ලා වෙන්න, ඕගොල්ලෝ මුස්ලිම්ස්ලා වෙන්න, ඕගොල්ලෝ හින්දුස්ලා වෙන්න කියලා උගන්වන තව කට්ටිය. ඇසේ ඕගොල්ලෝ සිංහල වෙන්න, ඕගොල්ලෝ දෙමළ වෙන්න කියා උගන්වන තව කට්ටිය. තවත් කට්ටියක් ඕගොල්ලෝ ශ්‍රී ලාංකික වෙන්න, ඕගොල්ලෝ ඉන්දියානු වෙන්න, ඕගොල්ලෝ පකිස්තානු වෙන්න, ඕගොල්ලෝ ඕ මේ රටේ අය වෙන්න මේ රටේ අය වෙන්න කියලා උගන්වනවා. තව කට්ටියක් ඕන ඔහොම පින්නතුනේ පුජ්‍යල එක් වෙන්න උගන්වනවා මිසක් පුජ්‍යල සංධානයක් හදනවා මිසක් පුජ්‍යලෙක් නොවෙන්න උගන්වන්නේ නැහැ. පුජ්‍යලෙක් නොවෙන්න උගන්වන්නේ ඒ පින්නතුනි පුජ්‍යලයක් නොවන්න අපි ඉගෙනගත යුත්තේ පුජ්‍යලයක් නොවන්නට ඉගෙනගත යුත්තේයි. පුජ්‍යලයක් නොවුනහම අපට බොහොම සැනසිලිදායකයි. අපායට බර නැහැ. පුජ්‍යලත්වයට පුජ්‍යලාවේගයට හසු වුණොත් එහෙම අපායට බරයි. පුජ්‍යලයාට මහා ආවේග තිබුණට පුජ්‍යලයාම දකින්න ඕනේ ඒ ආවේග තුල ජීවත් වෙන්න පුළුවන් අවුරුදු 100කට වඩා අඩුවෙන් නේද කියලා ඒ පුජ්‍යලයා දකිනවා නම් මම ආයනේ පසකට දාලා මේ ජීවිතේ සැබෑ අරුත මොකද්ද කියලා හොයනවා. ඒ සැබෑ අරුත තේරුම් ගත්තට පස්සේ මේ ජීවිතේ බොහොම ලස්සනයි. එයා මේ ලෝකේ තියෙන ලස්සන දකිනවා. දැන් මිනිස්සුන්ගේ මේ තියෙන තෘෂ්ණාව නිසා ස්වභාව දහමේ අසිරිය දකින්නේ. සමනැල්ලෝන්ගේ කුරුල්ලන්ගේ නාද ලස්සන දකින්නේ. දිය ඇල්ලක තියෙන මනරම් නාදය ශ්‍රවණය වෙන්නේ නැහැ. අහසේ තියෙන චමත්කාරය මිනිස්සුන්ට පේන්නේ. ඉර දිහා බලලා තියනවද හඳ දිහා බලලා තියනවද අහසේ තාරකා ඔබ දැක්කද කියලා ඇහුවොත් කියයි අනේ අහස දිහා බලන්න බැරි වුණා මට සුමාන ගානකින් කියලා. අලාභ වෙන මාවතක ලාභේ සොයාගෙන දුවන මිනිස්සු දැකලා බුදුහාමුදුරු මේ පණිවිඩය කියන්නේ සාරංච සාරතෝ ඤත්වා අසාරංච අසාරතෝ. සරුදේ සරු විදියටම දකින්න නිසරුදේ නිසරු විදියට දකින්න. අසාරේ සාර මතිනෝ. මේ ලෝකේ මිනිස්සු අසරුදේ සාරයි කියලා හිතලා අසරුදේ තුලින්ම සරුදේ පතනවා යදිනවා නමුත් හම්බෙන්නේ නැහැ. මේ ස්වභාවය තේරුම් ගන්න නැතුව තථාගත ධර්මයේ තේරුම් ගන්න නැතුව තථාගත ධර්මයේ කියන්නේ පවතින ස්වභාවයේ ධම. ඒක තේරුම් ගන්න නැතුව කවමදාකවත් සත්‍ය වටහා ගන්නට බෑ. සිරහට ඇවිත් සාකච්ඡා කරන්න කැමති පින්නතුනි ඉන්නවනම් අත උස්සලා ඉන්න බලන්න. මේ ලෝකේ හරි පුදුමයි. වැස්සට මිනිස්සු කැමති වුණාට වැස්ස වහිනකොට මිනිස්සු ගෙවල් ඇතුළට වෙලා දොරවල් වහ ගන්නවා. නැත්තම් කුඩ ඉහලා ගන්නවා. හිරුට කැමති වුණාට මිනිස්සු හිරුගෙන් බේරිලා ඉන්න ගෙවල් අස්සට රිංගනවා, නැත්තම් වාහනයකට ඒත් හෙවනකට එහෙම නැත්තම් කුඩයකට ආවරණය වෙනවා. හුළඟට කැමති වුණාට හුළඟ එනකොට හයියෙන් මිනිස්සු ජනල් දොරවල් වාගන්න. නිවනටත් කැමති වුණාට බුදුහාමුදුරුවෝ ඇවිල්ලා අර ටොපි චොක්ලට් බෙදන ගානට දැන් හැමෝටම මම නිවන නිවන දෙනවා. මෙතනින් පස්සේ ඔබගේ සම්පූර්ණ පැවැත්මේ ජීවිතය අවසන් වෙනවා. මෙතන ඉඳලා කසාවත් පොරවගෙන මා පසුපස එන්න වෙනවා. මේ නිර්වාණය ගන්න කියලා කිව්වොත් ගස් මුල් යට ජීවත් වෙන්න සිද්ධ වෙනවා, පිඬු සිඟා වඩින්න සිද්ධ වෙනවා. කියලා කිව්වොත් එහෙම ඇත්තටම ඔය තියෙන බැඳීම් ටික අතහැර දාලා ඔබට යන්න පුළුවන්ද? යන් ටෑග්ගක් වගේ මේ මතින් අතේම තියාගෙන ගියොත් ඔබේ අතර දුන්නොත් බුදුහාමුදුරු පාත්‍රේ අර නන්ද කුමාරයාගේ අතර පාත්‍රේ දුන්නා වගේ ඕවැත්තට නිවනේම සම්පූර්ණ දෙන්නේ නිවන දුන්නේ එතන. පාත්‍රය තුල තියෙන නිවන නිවන දෙනවා. ඔබට පුළුවන්ද ඇත්තටම? නෑ, ඔබ නිකම් මේ කයි වාරුවට බනහන්නේ. එහෙම සූදානමක් නෑ. දැන් සමහරක් මිනිස්සු කඩවලල ගිහිල්ලා බොරුවට බඩවල ගණන් අහනවා වගේ. ඔය බලන්න යනවා ගිහිල්ලා. ඔය බල බල ඉඳලා බොරුවට බඩවල ගණන් අහලා යනවා වගේ. එක්ක ගන්න සල්ලි නෑ, නැත්තම් අවශ්‍යතාවය නෑ. ඒත් ඉතින් අර කීයද මේක කීයද මේක කීයද කියලා බලන මිනිස්සුනේ. ඕක තමයි shopping කරනවා කියලා කරන්නේ. ලෝක වටේම ගිහිල්ලා මේ පොඩි මොකක් හරි එකක් අරන් එනවා. ඊට පස්සේ පොත් ප්‍රදර්ශන කියලා ඒවට යනවා. ඌ අරක වටේම ඇවිදලා පොත් මිලියන ගානක් ඇස්සලින් දකිනවා. පොත් දෙකක් බෑග් එකේ දාගෙන එනවා. ඉතින් අපි ඇයත් එහෙම තමයි කයිවාරුවට. බණහන්නේ කයිවාරුවට. බණවලට ගිහිල්ලා මහා සාගරය වගේ ධර්මයක් දැකලා බොහොම පුංචි දෙයක් අරන් එහෙම නැත්තම් ඔය බලන් ඉඳලා යන මිනිස්සු මිනිස්සු මවාගත්ත ලෝකෙට මිනිස්සු ආදරේ. ඒ අය තම තමන් කැමති පරිදි මවාගත්ත ලෝකවලට තම තමන් ආදරේ. මොකද තමන්ගේ රුචිගත්වය අනුව තමන්ගේ ලෝකෙ මවාගෙන තියෙන්නේ. තමන්ගේ ලෝකය අතහරිනකම් සැබෑ ලෝකය ඔබට හමුවන්නේ නැහැ. ඔක වචනයක්ද? ඔක බලන්න ඔක මොනතරම් ගැඹුරු එකක්ද කියලා. තමන්ගේ ලෝකය අතහරිනකන් තමන්ට සැබෑ ලෝකය හමුවන්නේ නැහැ, මුණ ගැසෙන්නේ නැහැ. මනෝලෝකය ඔබට තියෙනනේ මනෝලෝකය. ඒ මනෝලෝකය හරි සීමා සහිතයි. ඔබේ මනෝලෝකයේ ඇත්තේ දරුවෝ දෙන්නේ 3 දෙනෙක් 4 දෙනෙක් වෙන්න පුළුවන්, 5 දෙනෙක් වෙන්න පුළුවන්. ගෙවල් එකක් හෝ දෙකක් හෝ වෙන්න පුළුවන්. වාහන එකක් හෝ දෙකක් හෝ වෙන්න පුළුවන්. වැටුප ධනය යම්කිසි ප්‍රමාණයක් වෙන්න පුළුවන්. ඔබේ මනෝලෝකය සාපේක්ෂිතව ලෝකයට සාපේක්ෂිතව තමා තුළ උදුම්මා ගැනීමක් ප්‍රකල්පනයක් තියෙන්න පුළුවන්. ශක්තිවන්තයෙක් කියලා හිතන්න පුළුවන්, බලවන්තයෙක් කියලා හිතන්න පුළුවන්. තම තමන්ගේ ගලපා ගැනීමෙන් පෝසත් කෙනෙක් දුප්පත් කෙනෙක් කියලා හිතන්න පුළුවන්. උගතෙක් කියලා හිතන්න පුළුවන්. තමන් ගත්ත ලෝකයට අනුව තමන් ඉතින් උගතෙක්. ඒ තමයි තමාගේ ආත්මය මම වෙමි, මගේ ආත්මය වෙමි, මේක තමයි මගේ ආත්මය. මෙන්න මේ සියල්ල පිළිබඳව පින්නතුනේ, මේ ලෝකේ පවතින මේ සියල්ල පිළිබඳව මනා විදර්ශනඥානයක් තියෙන්න ඕන. මේ ලෝකයේ මවල සංකල්පයකටයි අපි ඇලෙන්නේ. අපි මේ සංකල්පය ගොඩනගන්නේ ලෝකෙන් පෙර කියා දුන්නු දැනුමට අනුව. තමා දිහා බලන්නේ තමන් සංකල්පයකින්. එතකොට ඒක හීන, උද්දච්ච, ඔය මාන ඕ ගුණයකට වැටෙනවා. එතකොට තමා අනිත් කෙනා දිහා බලන්නේ සංකල්පයකින්. තමා ගැන තමන් බලන්නේ සංකල්පයකින්, තමන් අනිත් කෙනා දිහා බලන්නේ සංකල්පයෙන්. දැනුමින් බලනවා, දැනුමින් බලද්දි සත්‍ය තේරෙන්නේ. තමන්ගේ ලෝකයේ තිබෙන තුරු සැබෑ ලෝකයේ මුණ ගැහෙන්නේ නැහැ කියන්නේ ඕක තමයි. ලෝකේ සියල්ලම තේරුම් ගත්තට පස්සේ පින්නතුනේ යාට අත්හරින්න දෙයක්වත් අල්ලගන්න දෙයක්වත් ඉතුරු වෙන්නේ නැහැ. බොක්ස් එකේ අඟුරු කියලා දැනගත්තට පස්සේ එයාට මේකේ දෙයක් රකින්න දෙයක්, ඇරෙන්න දෙයක්, ගැටෙන්න දෙයක්, මේක තවදුරටත් පරිස්සම් කරන්න දෙයක් නැහැ. මේක හිමිසරේ ඒසි කියලා දාන්නයි තියෙන්නේ. හිස්සු දෙයක්, තුවාලයක්, වණයක්, gaduwak. ඒක සුවපත් කරන්න නේ බලන්නේ, අත්හරින්න බලන්නේ. ඒ වගේ දකින්නවා කියනවා. මේ මනසින් හදාගත්ත ලෝකය පිළිබඳව නිෂ්ඵල දෙයක් කියලා දකිනවා. ඔබ කවදක හරි මේ ඇස් අරගෙන දකින හීනේ නවදි වෙච්ච දවසට ඔබට තේරෙයි මං අවුරුදු 30ක් 40ක් 50ක් 60ක් ඔබේ වයසට අනුව ඔබට හිතෙයි මං මෙතෙක් කාලයක් දැක්කේ හීනයක් නේද කියලා. හැබැයි මේ හීනෙන් අවදි වෙන තුරු ඒක හීනයක් කියලා දකින්නේ නැහැ. ඒකයි තියෙන ප්‍රශ්නේ, ඒක හැබෑවක් කියලා ඉන්නේ. හීනේ දකිද්දි අපි නින්දෙදි හීන දකිද්දි, හීනේ දකිද්දි හීනේ හීනයක් නම් නෙමෙයි, හීනේ හැබෑවක්. ඒ ගැන දුක් වෙනවා, කනගාටු වෙනවා, සතුටු වෙනවා, බය වෙනවා, ඔක්කොම වෙනවා. නැගිටින පස්සේ තමයි දන්නේ හීනේ හීනයක් කියලා. ඒ වගේම තමයි ඔය මේ ඇස් අරගෙන ඔය ජීවත් වෙන ඔය ජීවිතේ කවදක හරි මේ භවයේදී හරි මෛත්‍රී බුදුහාමුදුරගේ කාලේදී හරි ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ බුදු වෙච්ච කාලෙකදී හරි අනේ මෙච්චර කාලයක් ඒ හීනේ නේද දැක්කේ හීනෙන් අවදි වුණේ අද නේද කියලා හිතේ. මිනිස්සු හීනෙන් රස්සා කරනවා, හීනෙන් ගෙවල් හදනවා, හීනෙන් සබදතා තියා ගන්නවා, හීනෙන් දරුමල්ලෝ හදනවා, ඈ හීනෙන් ඇවිදිනවා. හීනෙන් කනව බොනවා, රස බලනවා, හීනෙන් සංචාර යනවා. ඈ හීනෙන් ගිහිල්ලා නැද්ද සංචාර? ගිහිල්ලා ඇදෙන්නේ. කිසිම සංඥාවක් නොගන්න. අපි සංඥාවල් මාරු කරලා හදන එක තමයි නිවන් දකින්න තියෙන බාධාව. කිසිදු සංඥාවක් නොගන්න. සංඥා නිරෝධය වෙනම එකම තමයි නිවන් දකින්නේ. සංඥා නිරෝධය නිවන් දැකීම දෙකම එකට සිද්ධ වෙන්නේ. සංඥාව දුරු වීමයි නිවන් දැකීමේ දෙකම එකට. ඒ තියෙන සංඥාවක්, හිර වෙච්ච සංඥාවක් තියෙන හැමෝගෙම ළඟ. ඒ ඕන සියුම් සංඥාවක් වුණත් මම කියනක පදනම් වෙලා තමයි ඒක පවතින්නේ. අපිට තියෙන අර නිින්ද යන සූදානම් වෙනවනේ. සූදානම් වුණාම නිින්ද යනවා. ඒ වගේ නිවන් දකින්න මනස සූදානම් කරන්න විතරයි තියෙන්නේ. නිවන ස්වභාවයෙන් ලැබෙන්නේ. නිවන් දකින්න හෝ ලබන්න හෝ ගන්න හෝ ඒව ගිහිල්ලා ලබා ගන්න එහෙම බෑ. මේ දහම ගැඹුරුයි. මේක සාමාන්‍ය මනුස්සයන්ට ගෝචර වෙන එකක් නෙමෙයි. ඉතින් ඔයත්තන්ටත් එක දවසකින් ඔක ගෝචර වෙන්නේ නැහැ කියලා දන්නවා. ඒ නිසා තමයි නිරන්තරයෙන්ම ධර්මයේ ඇසීමෙන් ඒ අවශ්‍ය කරන ඉන්ද්‍රිය ධර්ම වැඩෙනකම් බනහන්ඩ කියලා කියන්නේ. ඊට පස්සේ ඉන්න අපේ මෝඩ හුටන් ලහනව බනහල නිවන් දකින්න පුළුවන්ද කියලා. මේ අමු ගොම් මැට්ටු කොහොම හරි වර්ධනය කරලා අරගෙන මේ මෛත්‍රී බුදුහාමුදුරන්ගේ කාලෙට වීසි කරලා තිබුණු නිවන කොහොම හරි දකින්න සලස්සන්න ඒ ශක්තිය උදා කරගන්න මඟ පෙන්වීමක් කරනකොට ඒ කාලකන්ණින්ට ඒකටත් වාග්ය නැත්තම් වාසනාව නැත්තම් මොනෝ කරන්නේ. මේ ලෝකයට අගයක් දෙන්න පාගයක් දුන්නොත් අගේ සීමා වෙනවා. මේ ලෝකය අමිලයි. ඔබත් අමිලයි. ලෝකයත් හැමදේම අමිලයි. මේ ස්වභාව ධර්මය අමිලයි. කියන්න බෑ. වටිනකමක් හදන්න බෑ. ඒක අමිලයි කියන්නේ. මිල කරන්න බෑ කියන එක. එතකොට අමිල දේවල් මිල කරාම ඒව පටු වෙනවා. අමිල දේවල් මිල කරාම ඒව පටු වෙනවා. දැන් කොහොමද අම්මාට දීපු වටිනාකම ඔය ත්‍රිවිලර් වල ගහලා තියෙන රත්තරන් අම්මා. ඒ කියන්නේ ඌ ෂුවර් එකට අම්මගේ මාළේ කඩලා හරි වෙන්නේ නැති ඕක ගන්න නැති. අම්මා බුදු වේවා කියලා ගහලා තියෙනවා. ෂුවර් එකට ගිහිල්ලා ඕක අම්මගේ පර්ස් එක සුද්ධ කරන එකේ. අම්මට බුදු වෙන්න කියලා ඌ පර්ස් එක සුද්ධ කරන හැමදාම ගිහිල්ලා. මේ මහ පොළොවේ තියෙන දේවල් මේ භෞතික ඔබ වටා තියෙන දේවල් ඔබේ ආධ්‍යාත්මය වෙනස් කරයි කියලා ඒව වෙනස් වෙන්නේ නැහැ. ඒව ඒ විදිහටම තියේවි. ඔබ මනසින් ඔබේ ගේ දොර වතු පිටි ඉඩකඩම් දරුවෝ ස්වාමියා බිරිඳ අත්හැරියයි කියලා ඒගොල්ලෝ අතහැරලා යන්නේ නැහැ. නැති වෙන්නේ නැහැ. ඒව ඒ විදිහට ඒ අයිතිවාසිකම් ඒ සම්මුතිය තියේවි. මේ ආධ්‍යාත්මික අත්හැරීමක් තියෙන්නේ මනෝභාවයකින් අත්හැරීමක් නෙමෙයි. මනෝභාවයන් වලින් නම් අත්හරින්න තියෙන්නේ මේ මගේ නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මේ නෙමෙයි නෙමෙයි කියලා මේ හදාගන්න තියෙන එහෙම එකක් නෙමෙයි. මනසේ යම්කිසි ශක්ති ස්වභාවයක් තමයි පැටලිලා තියෙන්නේ. ඒ ශක්ති ස්වභාවයන් නිසා තමයි විඳවන්නේ. තේරුණානේ? දැන් මේ ස්වභාවය පටලවා ගත්ත දවසේ ඉඳලා තමයි විඳවීම් තියෙන්නේ. දැන් ඔන්න ගෑනු කෙනෙක් ඉන්නවා. ඒ ගෑනු කෙනාව අවුරුදු 20ක් 25ක් වෙනකන් ඉගෙන ගන්නවා. ඉගෙනගෙන 20ක් 25ක් 30ක් වෙන කාලට පස්සේ වෙන මිනිහෙක් හොයා ගන්නවා. මේ පිරිමි කෝටි ගාණක් ඉන්න අතරේ එක මිනිහෙක් හොයා ගන්නවා. දැන් මෙච්චර කාලයක් අර මිනිහෙක් ගැන තිබුණු තැවිහිම තිබුණේ නැහැ. බැඳගත්ත දවසේ ඉඳලා, ඒක හිතෙන් බන්ධනය කරගත්ත දවසේ ඉඳලා ඒ ගෑනු කෙනාට අර මිනිස්සයා ගැන දැවීම් තැවීම් නැද්ද? කොහේ ගියාද, අරකද, මේකද, අයිතිවාසිකම්ද, නොයෙකුත් දේවල්, ගස්තන, ගර්ජන, තරජන, ඒ වගේම තමයි පුරුෂයෙකුත්. ඔයාගේ වයස් කාලය ගෙවෙද්දි හොයාගන්නවා මේ කාන්තා ලෝකෙන් කාන්තා ටොන් ගානක් ඉද්දි එක කාන්තාවක් හොයාගන්න. ඊට පස්සේ අර ගෑනු කෙනාට තහංචිත ගර්ජනද ගර්ජනද ඔක්කොම දානවා. යන්නේ කොහෙද, එන්නේ ගියටද, ඔක්කොම කියන්න ඕන, වෙලාව පරක්කුනේ ඇයි, මොකද වුනේ, ඕනෑ එපාකම් ඔක්කොම ටික. පේමතෝ ජායති සෝකෝ, මේ බැඳීම සෝකයට හේතු වෙනවා. මොකකින්ද මේ බැඳුනේ? සිතෙන්. ආයි මේ සිතෙන් ගැලවුණොත් මෙතනත් ඇති සමහරලාට ඕන තරම් ඉන්නවා හොඳට පුරුෂ භාර්ය ආරෝල් හැටියට, ඒ වෙනදලා ඩිවෝස් වෙනවා. අයින් වෙනවා ලිඛිතවම. ඊට පස්සේ මෙයා හොඳටම දකින්න ගෑනු කෙනා වෙන කසාදයක් බඳලා ගේට ඉන්න දකින්න මේ මිනිහා අහන්නේ කීයටද ගියේ, ආවේ කීයටද ගියේද, වෙලාව කීයටද, මොකටද ගියේ, ඒ මොකුත් නහන්නේ. ඇයි බැඳීම ඉවරයි. පිරිමියා වෙන කාන්තාව විවාහ කරගෙන ඉන්නව දකින්න අර ගියරගෙන අහන්නේ වගෝයිද ගියේ, ගියේද දාය, මොකටද දාය, අරේ ගියේ මොකටද, මෙහි මොකටද ගියේ, මේ කලිසන් සාක්කුවේ අර ටිකට් එකක් තිබ්බේ මොකද්ද කියලා අහන්නේ. මොකවත් අහන්නේ නැහැ. ඇයි හිතේ බැඳී ඉවරයි. මේ හිතේ බැඳීම කනෙක්ෂන් එක තියෙනකන් තමයි මේ ඔක්කොම තියෙන්නේ. මනෝලෝකයේ කනෙක්ෂන් එක. මේක දූරීභූත වෙලා ගියාම මොනම හරි தත්වයකින් මේ හිතේ මත හැරිලා ගියාට පස්සේ මොකක්වත් නැහැ. මේ ශරීරයේ බැඳෙන්නේ මේ ලෝකෙට මෙන්න මේවට කියලා බුදුහාමුදුරුවෝ පෙන්නලා තියෙනවා. මේ පුතජන ලෝකය මහා උත්තරීතරය බැඳීම කියලා හිතාගෙන හිටියාට බුදුහාමුදුරුවෝ දකින්නේ ඒක ඇතුළේ වල්කමක් විතරයි. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන වල්කම තියෙන්නේ. නමුත් පුතජනයෝ කියන්නේ ඒක හරි පාරිශුද්ධයි, නිර්මලයි, උත්තරීතරයි කියලා. බුදු කෙනෙක් දකින්නේ ඕක දුකට හේතුවක්. ඒ නැත්තම් ඇස පිනවීම, ඕ කන පිනවීම ආදී වශයෙන් ඒ වල්කම තියෙන්නේ. තේරුණානේ? ඒ හිත ඇතුලෙන් තමයි බැඳෙන්නේ. ඒ බැඳුනට ඒ හිතේ තියෙන වල්, ඕගොල්ලන්ගේ හිත, ඕනම කෙනෙකුගේ පුතජන හිත හරිම වල්. වල් හිත. ඒක ඕගොල්ලන්ට අහු වෙලා නැද්ද? මට නම් ඒක ඒ කාලෙම තේරලා දෙවෙනවා. ඒ තමන් දකින රාමෝ ඒ තුල තියෙනවා නම් ඒකට කැමති වෙනවා. ඒ රාමෝ බිඳුනොත් කැමති නෑ. තේරුණානේ? දැන් මම දවසක් එහෙම මේ ධර්මයේ දකින්නටත් කලින් මේ බොහෝම සොඳුරු ගෑනු ළමෙක් දැක්කා. දැක්කාම ඉතින් මට හරියට හිත ගිහිල්ලා මෙයාගේ කතා ශෛලිය, තියෙන ස්වභාවය, ලස්සන එහෙම දැකලා මට ඉතින් හිත ඇතුලෙන් හිතුණා මෙයා මගේ බිරිඳ වුණා නම් එහෙම කොච්චර ෂෝක්ද කියලා. ඒ කාලේ. එහෙම හිතලා ඉතින් ටික වෙලාවක් ඉඳලා එහෙම කතා කර ඉඳලා ඉවරලා එකාදම් පස්සට කරගෙන කතා කර කර හිටියේ. මම මොකක්ද යන් තිබිලා දෙන්න යනකොට අර පස්සට ගත්ත තිබුණු වත ඉස්සරහට ගත්තා. දැන් මෙච්චර වෙලා මෙයාගේ හිත ඇතුලේ මෙයා ලොකු හීන ලෝකයක හිටියා. අර වල් හිත. ඔයත්තන්ට ඔය වල් තේරුම් නැතන මම ඒක තේරුම් ගත්තා ඒ කාලේ. ඒක තේරුම් ගත්තර මෙයා අර පිටිපස්සේ තිබුණු වත ඉස්සරහට දික් කරා. දික් කරනකොට එයාගේ අතේ මේ කොටසක් නැහැ. මෙතනින් පල්ලෙහා නැහැ අත. දැන් අර වල් හිත මොකද හිතන්නේ? මූ හිතනවානේ අත නැති ගෑණියෙක් කියන්න බෑ කියලා. මේ හිතේක මගුල් ගෙදර කියන්නේ කොහොමද? පාරේ බහැල යන්නේ කොහොමද? සමාජයට මූණ දෙන්නේ කොහොමද? අම්මා තාත්තා කැමති වේද? අරයා කැමති වේද? මෙයා කැමති වේද කියලා මේ වල් බූරුව ගන්න දැන් බෑ කියලා. මං එතකොට මගේ හිතන මොකද? ඕ මහක් මහ වාරචරේ බුලත් වල් මිනිහේ ඈ තොරර කලින් පුළුවන් නම් අර විදියට හිනමවන්න. ඉතින් දැනිත් ඇලියකු අරකට බෑ මුළු. මං කෝ ඇලිය නෑ බෑමයි දැන් බෑ. මොකද අත නෑ. ඒ නිසා වින්නතුනේ අර තමන්ගේ ආධ්‍යාත්මය තුළින් මනෝභාවයෙන් අර හිතන ඒ ලෝකයේ තුල ඒක වෙනතක් දැක්ක ගමන් බෑ කියනවා. චිත්තහත්ත කුමාරයාටත් ඒකනේ වුනේ. වින්දනේට භාර්යාව බලන්න ගෙදර යනවා, ආයි යනවා, ආයි ගෙදර යනවා, ආයි යනවා, ආයි යනවා. ඉතින් ජීවිතයේ සොඳුරු ලස්සන දේවල් රූපයකට යාලුම් කරනවා. ඉතින් ඒක අවස්ථාවකදී ඒ හැම දෙයක්ම තුලම දරුවේ ප්‍රසූත කරන වෙලාවේ ඒ ස්වභාවය දැකලා ඒ දේ බලාගෙන ඉඳලා ඒ දරුවව ගන්න යාට සිද්ධ වුණාට පස්සේ යා දැකලා මේ මොන මොන ලෝකයක්ද මේක කියලා. ඊට පස්සේ ඒ ගැන කලකිරීමෙන් එහෝම යනකොට අනාගාමී ඵලයට පත් වෙලා මගදී රහත් ඵලයට පත් වුණා. බුදුහාමුදුරුවෝගේ ආරාමයට වඩිනකොට එතකොට අපේ හිත යම් කිසි දෙයක හැලිලා බැඳිලා රැඳිලා තියෙනවා නම් ඒකේ ආදීනමය යම් කිසි තැනකදී හොඳටම ඒත්තු ගන්නුනාට පස්සේ ඒක ආධ්‍යාත්මික වශයෙන්ම මනුස්සයන්ට ඒක තේරෙනවා. මේ ලෝකේ අනිත් මිනිස්සු මැරෙනවා කියලා දැනගත්තට මේ මිනිස්සුන්ගේ ආධ්‍යාත්මය තුලටම තමන් මැරෙනවයි කියලා හැඟිලා දැනිලා නැහැ. ඒ නිසා සිද්ධාර්ථ කුමාරයා මේ මලමිනියක් දැක්කයි කියන කේදී නිකම්ම මලමිනිය දැක්කයි කියන එක නෙමෙයි. සාමාන්‍ය බුද්ධියක් තියෙන කෙනෙකුටත් ඕනම සතෙක් මැරෙනවයි කියන එක දන්නවා. අර මේ හංසයෙකුට විදලා ඒ හංසයා මැරෙන්න හදනකොට බේර ගන්නවා, ඒ කටයුතු එහෙමත් කරනවනේ. එතකොට මේ දන්නේ නැද්ද මේ සතුන් මැරෙනවා කියලා? දන්නවා. එතකොට මේ මෙතන මලමිනියක් දැක්කයි කියන එකේදී ඊට වඩා අර්ථයක් තියෙනවා. දැන් මම නම් කියන්නේ මේ ඕගොල්ලෝ කවුරුත් කවදාවත් ආව මලමිනියක් දැකලා නැහැ කියලා. අර සිද්ධාර්ථ කුමාරයා දැක්ක විදියට. ඒ විදියට දැක්කනම් සතර පෙරනිමිති දැකලා කලකිරලා. ඕගොල්ලෝ හරියට සිද්ධාර්ථ කුමාරයා දැක්කා වගේ මහල්ලෙත් දැකලා නැහැ කියන එකයි මගේ අදහස. එහෙනම් ඒ කලකිරීම ඒ විදියටම ඇවිල්ලා සිද්ධාර්ථ කුමාරයා ශ්‍රමණේ ගවේෂණයකේ දැක්කා වගේ දැකලා නැහැ කියන එකයි මගේ අදහස. මේ බුදුන් අය දැක්කනම් ඒ අර ලෙඩ වෙලා ඉන්න ලෙඩෙක් දැකපු එක ඒ විදියට සිද්ධාර්ථ කුමාරයා දැක්ක විදියට දැක්කනම් මේ ලෝකේ තව දුරටත් සිත අලවන්නේ නෑ. ඇලෙන්නේ නැතුව ඉන්නේ කොහොමද? ඇලෙන්නේ නැතුව කෙනෙකුට ඉන්න බෑ, කෙනාට ඉන්න බෑ. කෙනා නම් ඇලෙන්නම ඕන. කෙනාට ඇලෙන්නේ නැතුව ඉන්න බෑ. කෙනෙක් නොමැතිවයි ඇලෙන්නේ නැතුව ඉන්න ක්‍රමේ. ගැටෙන්නේ නැතුව ඉන්න කොහොමද? කෙනාට ගැටෙන්නේ නැතුව ඉන්නම බෑ. මොකක් හරි කෝණයකින් බලලා ගැටෙන්න හදාගන්න පුළුවන්. මේ ගැටීම් නැතුව ඉන්න බෑනේ. සමහර මිනිස්සුන්ට ගැටීම් ඕන. ගෙදරට යනකොට ගෙදර ගෑණිත් එක්ක හරි ගැටෙන්න ඕන. මිනිහත් එක්ක හරි ගැටෙන්න ඕන. සමාජයේ ඉන්නකොට ගැටෙන්නම ඕන. දැන් අපේ යාළුවෝ ඒ කාලේ මට මතකයි මමත් එක්ක යාළුවෝ සංගීත ප්‍රසංගයම බලන්න යනෝනේ. අපේ යාළුවෝ යන ගමන් කියනෝ මචං අද අපි කොක්කක් ඇදගමු. අපි නම් කියනවා අපෝ බෑනේ ගුටි කන්න අපිට බෑ. උඹලා උඹලා ඕන එකක් ඇදගනි අපි අයින් වෙනවා. අනේ අරුන් අර විදියට කොක්කක් අදිනවම තමයි කවුරු හරි ගෑල්ලා මේ කතේ එල්ලන් යන කොල්ලෙක් ගෑගේ හැපෙනවා. හැබිලා ඌ අහනවා ඇයි මොකද කියලා. ඊට පස්සේ ඇයි ගහන්නද කියලා දඩබඩ ගාලා එකතු වෙලා ගහනවා උට. ගහලා ඌ මූට ගහනවා, මුං උන්ට ගහනවා, දඩි බිරි ගහනවා, පොලිසියත් ඇවිල්ලා ගහනවා එමෙද. අරගෙන යනවා. එතකොට මේ කොකු නැතුව ඉන්න බෑ. ඒ කියන්නේ ගැටීම් නැතුව ඉන්න බැරි සමාජය අපි දැක්කා. ඒව දැකලම තමයි මහන උනේ ඇවිල්ලා. මේ 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 සමාජයේ හිටියොත් එහෙම මටත් කොක්කේ තමයි යන්න වෙන්නේ කියලා අනික ඇවිල්ලා මහන උනා. මොකද කොක්කක් නැතුව ඉන්න බැරි යාළුවෝ හිටියේ. ඇඟේ අමාරුව. මම පෞගේ කාලේ ගම්මාන ගිහිල්ලා ඉරලා ඉතින් මගේ යාළුවෝ පරණ යාළුවෝ හොයන්න කියලා ගියා. යාළුවෝ එකෙක්වත් නැහැ. හොයාගන්න බෑ. මං අහුවා ඇයි කියලා. උන් සංගීතයේදී පොලිස් කාර්යයකට ගහලා ටී 56ක් අරන් දුවලා. වරෙන්තු දාලා හොයන පොලිසිය අරන් ටික. ඔබ වහන්සේ හොයන්න යන්න බලකෝ ඔබ වහන්සේ තල්ල ගඩීක ඔබ හොයන්න ගියොත් එයා. මං ඉමින්තරේ අරන් මේ ආවෙන්න. ඒ කියන්නේ ගියමාරු එකන් ඉන්න බෑ. ඒ කියන්නේ පොලිස් කාර්යයට හරි ගහලා මොනවාර දෙයක් කරනවා උන්. මේ හැටි. දකුණු පළාතේ මිනිස්සුගේ ලේ රත් වෙලා නේ ඉන්නේ. නිවීමක් නෑ. පොඩ්ඩක් මේ මේ කොළඹට කුරුණෑගල ඔය නුවර ප්‍රදේශයට මේ වෙන්න තමයි පොඩ්ඩක් මිනිස්සු ඩිංග හොඳ. ඔය දකුණු පැත්තට ගාල්ල පැත්තේ හැරෙයි මේ ඉන්න ගොඩක් අය ගාල්ල මාතර පැත්තේ යකු ඉන්නේ. ඒ හරියන්නේ නැති මිනිස්සු තමයි පොඩ්ඩක් මේ පැත්තට හරි ආවිලා නිවීමෙන් ඉන්නේ. ඒ යකුත් එක්ක ඉන්න බෑ කියලා. ඒ ස්වභාවයෙන් මෙහි ලේ රත් වෙච්ච මිනිස්සු ඉන්නේ. ඒකට හේතු තියෙනවා. ඒ සමහර රටවල් වල කාන්තාර රටවල් වල ඒත් එහෙමයි. එක්කෝ ආගමික පසුබිම නිසා එක්කෝ ජාතික වාර්ගික පසුබිම නිසා, නැත්නම් දේශගුණ පසුබිම නිසා, දෘෂ්ටිමය පසුබිම නිසා මිනිස්යෝ යක්ෂයෝ බවට පත් වෙනවා. ඒ වගේම සාන්තුරු බවට පත් වෙනවා. පරිසරය තමයි බලපාන්නේ. ඒකට කියනවා ආශ්‍රය. පරිසරය වෙන්න පුළුවන්, පාප මිත්‍ර, කල්යාණ මිත්‍ර ආශ්‍රය වෙන්න පුළුවන්. ඌනතාවය, හැමතිස්සෙම ඌනතාවය තියෙනවා. ඌනෝ ගම්මෝ පූතජනිකෝ නරියෝ අනත්ත සංහිතෝ. මේ මිනිස්සු හරීම ඕ අසහනයකින් මදිකමකින් පෙළෙනවා. හරිම ග්‍රාම්‍යයි. ග්‍රාම්‍යය කියලා කියන්නේ බාලයි. කියන්නේ යථාර්ථවාදී නැතුව හරිම බොළඳ දේවල් කරන මිනිස්සුන්ට කියන්නේ ග්‍රාම්‍ය මිනිස්සු කියලා. ඔබේම සිහියේ, ඔබේම මානසික ලෝකයේ තියෙන පටු සීමාව ඔබම දකින්න. ඔබේ ඇලීම් ගැටීම් වලට තියෙන්නේ අගයක්. රූපමය අගයක්, ශබ්දමය අගයක්, ගන්ධමය අගයක්, රසමය අගයක්, ස්පර්ශමය අගයක් තියෙනවා. එතකොට ඒ අගයන් හැම එකක්ම සපුරා ගන්න පුළුවන් දේ හැටියට අද තියෙන්නේ මිනිස්සු ළඟ තියෙන එක දෙයක් තමයි ඔය ඕන දෙයක් ගන්න පුළුවන්. ඔව්, මනි, ඩොලර්, සල්ලි. ඊට පස්සේ මෙතන සල්ලි වලින් අගය හැදෙනවා. එතකොට බුදුන් නොබුදුන් කියන්න කීයක් දුන්නොත් පුළුවන්ද? දහම් නොදහම් කියන්න කීයක් දුන්නොත් පුළුවන්ද? සඟුන් නොසඟුන් කියන්න කීයක් දුන්නම් පුළුවන්ද? කසාදේ ඩිවෝස් එකේ යගේ කීයද? ලක්ෂ 10යි, ලක්ෂ 2යි, ලක්ෂ 1.5යි. මේ වවුගේ කාලේදී කසාදේ අබ්බැඳලා කොහොමරි ටික දවසකින්ම කොල්ලා බංකුවක් පෙරලිලා වැටිලා කොන්ද කැඩිලා. ඌ ඉතින් කොන්දට බෙල්ට් එකක් දාගෙන ඉන්නෝ. ඉතින් කොල්ලගේ කොන්ද කැඩිච්ච නිසා කෙල්ල කැමති නෑ දැන්. ඊට පස්සේ යෝස් නඩුවක් දැම්මලු. නඩුවක් දාලා ඉතින් 10ක් කිල්ලුලු, 10 පස්සේ ලක්ෂ 1.5කට බස්ස ගත්තලු. ඉතින් අවසානයේ තීන්දුව කරා ලක්ෂ 1.5ක වන්දියකින් ඩිවෝස් එක දෙන්නම් කියලා. ඉතින් වටේ ඉන්න කොල්ලෝ කිව්වලු, මචං හරි ලාභයි නේ කිව්වලු. හරි ලාභයි ඩිවෝස් එක කියවල ලක්ෂ 1.5යි. දාර ක්‍රිකට් කීඩගේ ඩිවෝස් එකක් තිබ්බා. ඊට පස්සේ යාගේ ජොබ් එක නැති වුණා කියලා ලක්ෂ 10ක් කිල්ලෝ. ලක්ෂ 10ක් නෙමෙයි ක්‍රිකට් කීඩගේ ගෝල, මම 20ක් දෙන්නම් කියලා. 10 ඇවිල්ලු, ඔව් 20ක් දුන්නලු. 20ක් දීලා ඩිවෝස් එක අරගනින් කිව්වා. හරි 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 නේද? වැලියබල් එක අන්තිමයි. අමිල ලෝකයකට වටිනාකමක් දීලා මේ ලෝකේ මේ දුර්වල වෙලා තියෙන හැටි මිනිස්සුයෝ. දැන් මිනි මරන්න කියේ දැන් 25000. පිස්තෝලයක් දීලා අවලකට වෙඩි තියලා වරෙන් කිව්වොත් එහෙම රුපියල් 25000 දීලා වෙඩි තියන්න මිනිස්සු ඉන්නවා. වැඩිපුරම ඉන්නේ මේ හරියේ, මේ වටපිට හරියේ ඉන්නේ. ඔය ඔතන ඔය හැරෙන තැනත් පෞගේ කාලෙ වෙඩි තියලා දැම්මේ. බොහොම හරිම හරිම අඩු තත්ත්වයක ඉන්න මිනිස්සු. පාපයේ ධර්මයේ තියෙන භයානකත්වය, ඒකේ තියෙන විපාකත්වය ඒක දකින්නේ නැහැ. අර සුළු ලාභයක ඊට වඩා වටිනාකමක් මිනිස්සය දකිනවා. ඔවුන් හීන දකිනවා ඒක එහෙම වෙන්නේ නැහැ කියලා. දැන් අපේ උන්දල ගිහිල්ලා සෞදි අරාබියකින් කසිපු පෙරනවලු. ඉතින් මං කිව්වා ඇයි යකෝ තොපි කසිපු පෙරන්නේ, තොපිට අහුනොත් එන තොපේ බෙල්ල කපනවා නේද? ඊට පස්සේ කියනවා ඌ මේ හාමුදුරනේ ඉතින් අහුනොත් නේ කපන්නේ, අහුවෙන්නේ නැල්ලු. දැන් බලන්න ඌගේ මොලේ තියෙන ප්‍රමාණය. ඒ ගිහි වැර කරපු මනුස්සෙම කියන්නේ අහුනොත් ලෝ කපන්නේ, අහුවෙන්නේ නැහැලු. උත් කසිපු කරලා කියන්නේ. ඒ කියන්නේ අර අරක් හරි මේ අඩු නිසා අර ඉන්න අනිත් රටවල් වල සේවකයන්ට ඒ මේ විකුණන්න මෙහෙන් හොඳ කසිපු ඔස්තරලා යන්නේ. එහෙ ගිහිල්ලා බැරල් ටිකක් හොයලා සැලංග ටිකක් දාලා අරව මේව දාලා හරි ගස්සලා දන්නවද? දැන් මාත් දන්නවා ගෙඩින්ගා. මොකද අපි දන්නවා ඒ අපේ පළාත් රෝණ තරම් තියෙනවා. ඈ සොයන් රැකියා සෙන්ඩකිය ගමේ මිනිහත් පුරුදු වෙලා තියෙන එහෙම තමයි. අය අර බෝතලේ හරියන්නේ නැහැ. නියම ස්පීඩ් එක ඇඟිල්ල දාලා පත්තු වෙන්න ෂොට් එක තියෙන්නේ ඒකේ. දැන් මෙතන ඉන්න හොඳ වැඩකාරයෝ ටික ඒගොල්ලෝ දන්න. ඒ වගේ පවර්ෆුල් නෑ වෙන කිසිම බයික් එකකට ටිකක් දාලා ගහලා යන්න පුළුවන්. බයික් එක දුවන්නත් පුළුවන් ඒකෙන්. ඔය ඇතුළට මේ ගහගෙනත් යන්න පුළුවන්. මං හිතන්නේ කසිප්පු හැමතැනම සෙඩ් එකක දැම්ම, සෙඩ් වල දැම්මනම් ටිකක් මිනිස්සු බීලා ටික වාහනේට ගහගෙන යනවා. දෙකම එතකොට ඇයි මිනිස්සුන්ට එහෙම වෙන්නේ? මිනිස්සු මේ ඥානනය කියන එක නොකරන නිසා තමයි මානසික ස්වභාවයන් වලට මිනිස්සු හසු වෙලා එහෙම යන්නේ. ඥානනය කියන්නේ පින්නතුනේ නැවකට රුවල් වගේ. නිකම්ම රුවල් නෙමේ, ඒ රුවල් දිසානතියකට දිසාගත කරන්න ඕන. ඒ දිසාගත කරාට පස්සේ තමයි ඒ දිසාවට යන්නේ. නිවන තියෙන්නේ මේ මොහොතේ. ඔන්න හොයන්න පුළුවන් නම් නිවන තියෙන්නේ මේ මොහොතේ. මේ දැන් මේ මොහොතමයි තියෙන්නේ. ඔබ ජීවත් වෙන්නේ හැම මොහොතකම අතීතයේ. ඔබ දෙස බලන්න. ඕනම තැනක තියෙන බැඳීම් සියල්ල අවසන් වුණොත් එතනින් අපි ස්වභාවයෙන්ම නික්මීම කියන එක සිද්ධ වෙනවා. එහෙම නේද? ඕනම තැනක තියෙන බැඳීම් සියල්ල අයි වුණොත් එහෙම එතනින් ස්වභාවයෙන්ම නික්මීම. දැන් ඔබ ගෙදරක වාසය කරනවා. ඒකයි අහනෝ ඇයි ඔබ ගෙදරේ වාසය කරන්නේ? ගෙදර වාසය කරන්නේ හොඳ බිරිඳක් ඉන්නවා, බිරිඳ ගායිතයක් තියෙනවා, ස්වාමියෙක් ඉන්නවා, ස්වාමියාගේ දරුවෝ ඉන්නවා. ඒ නිසා ඒ අයිතීන් මත. ඊට පස්සේ ගෙදරක් තියෙනවා. මේ ගෙදර අපේ, ඒ අයිතීන් මත. යම් කිසි කෙනෙකුට ওই අයිතීන් ටික ඔක්කොම ගිලිහුණොත් එතනින් ඉබේම නික්මෙන්නේ නැද්ද? ඉබේම නික්මෙනවා. දැන් රටක ඉන්නව මිනිස්සෙක්. එතකොට අහනවා අයි අපි ওই රටේ ඉන්නේ? බැඳීම් මත. රැකියාවේ බැඳීමක් තියෙනවා. ඒ නිසා ඉන්නවා. නිවසක් තියෙන ඒ නිසා ඉන්නවා, ස්වාමියෙක් ඉන්නවා ඒ නිසා ඉන්නවා, ආදි වශයෙන් ඒ බැඳීම් මත ඉන්නවා. ඒ බැඳීම් ටික ආයි ගිලිහුණු ආනේ ආයි එතරම් නිදහස් වෙලා යනවා. මේ හිතත් එහෙමයි. ඒ සිතට යම් හේතුකාරක බැඳීමක් රැඳී සිටින අවකාශය බැඳීමක් අතර තියෙනකොට ඒ හිත ඉන්නව තවදුරට. ඉන්ද්‍රිය සංපස්සයන් වේදනාව කරගෙන ඒ වේදනා ආහාරය බවට පත් කරගෙන මනෝ සංචේතන ආහාර බවට පත් කරගෙන ඒ ආහාර තුල යැපෙනවා. සම්පූර්ණයෙන්ම නිදහස්ව බලා සිටින්න. එතකොට වෙනතුරු මේ ඔක්කොම දිය වෙලා ගිහිල්ලා විශ්වගත වෙනවා. සියලු සංස්කාර අනිත්‍ය කොට සලකන්න. අනිත්‍යට පින්නතුනි වචනයක් නැහැ ලෝකේ. දැන් ඔබ දන්න අනිත්‍යට නම් වචනයක් තියෙනවා නේ? අනිත්‍ය කියලා වචනයක් තියෙනවා නේද? රහතුන් වහන්සේලාගේ අනිත්‍යයට වචනයක් නැහැ. අක්ෂර නැහැ. ඔබට ඒක තේරෙනවද? කොබලන් තේරෙනයි අතුස්ස. හොඳයි හොඳයි බුදුසරණයි. එවනම් පුදුන් ලෝකයා දකින අනිත්‍යයි රහතුන් දකින අනිත්‍යයි දෙකක්. මේක තේරුම් ගන්න නැතුව, මේක වටහා ගන්න නැතුව පින්නතුනේ ඉස්සරහට යන්න බෑ. මේක ඥාන සම්පයුක්ත වෙන්න ඕන. නුවණින් වටහා ගන්න නැතුව අපිට ඔහෙ නිකම්ම නිදහස් පුජ්‍යලෙක් වෙන්න බෑ. කලමනාකාරීත්වය දන්නේ නැතුව කලමනාකාරී තනතුරක් ලබන්න බෑනේ. ඒක නේද? පළපුරුද්ද අහනවා, ඒ වගේම අධ්‍යාපනය අහනවා. මේ දෙකම බලාපොරොත්තු වෙනවා කලමනාකාරක කෙනෙක් වෙන්නේ. නැත්නම් මේ මනුස්සයා කලමනාකාරණය කරන්නේ කොහොමද? ඒ වගේ තමයි මේ මනස පිළිබඳව කලමනාකරණය පිළිබඳව අධ්‍යාපනය ලබන්න ඕන. පළපුරුද්ද ප්‍රැක්ටිකලි ඇති කරගන්න ඕන. ඒ තුලින් තමයි ඔබ මනස තුල කලමනාකාරී තනතුරක් ලබන්නේ. දැන් බොරුවට අපි කිව්වට අර නිවන් දකින්න කියලා මේ හිටියට කයි වාරුවට ඉන්නේ නිවන් දකින්න කියලා. ඇත්තට නිවන් දකින්න දැන් හාද කියලා හු ලෑස්ති නැහැ. දැන් මම කියනවා ගුවන් යානයක් ඇවිල්ලා මේ ඉස්සරහා ඔය තියෙන පාකින්න කේම බස්සනවා. ඒ කියන්නේ අර මෙහෙම යන්න ඕනේ කෙලිම උඩින් ඇවිල්ලා එහෙම පාත් කරන්න පුළුවන් ගුවන් යානය. හෙලිකොප්ටර්ස් වගේ වාරන්න පුළුවන් එකක් නැත්නම් ඉතින් මේ රණවේ එකක් නැහනේ. ඒක ඔන්න ගුවන් යානේ ඇවිල්ලා බානවා. දැන් ඔන්න බාලා තියෙන්නේ. නිවන් දකින්න කැමති අය ඔක්කොම ගින්නකින්. යනවා ආලෝක වේගයේ පරදවල ඒක යනවා මේ විශ්වයෙන් එහාට. ශබ්ද තරංග වේගයේ පරදවල මේ විශ්වයෙන් එහාට ඒ ගුවන් යානය යනවා. ආයෙත් no connection. ඊට පස්සේ වයිබද, ඊමෝද, මැසෙන්ජර්ස්, ටෙලිෆෝන්ද, ෆැක්ස්ද, ඊමේල්ද, ස්කයිප්ද ඔක්කොම disconnect. ආයෙන්නත් බෑ. රිටර්න් නෑ. ගියා ගියාම තමයි. අන්න දිනෝ ෆ්ලයිට් එක නැගින්න ගිහිල්ලා. කෝ යන්න ඉන්න කට්ටිය අත උස්සන. හරි. ඒගොල්ලන්ට මම ඒ වගේ ෆ්ලයිට් එකක දරුණු නේම එකක් කියන්නේ. ඕගොල්ලෝ අද ඉඳලා ගෙවල් යන්න එපා. හෙට මහාන පින්කම තියෙන මේ මහාන වේ. එතර දරුණු දෙයක් කරන්නේ අර වගේ ආලෝක වේග පරදන ඒක වෙනම ලෝකෙට යන්න ඕනේ. ගෙවල් වල යන්න ඕනේ. ඔය අත උසපු කට්ටිය යන්න බෑ දැන් ගෙවල් වල. ඒ තියෙන යාන වාහන මේවත් ඔක්කොම මෙහෙ තියෙන මානවය. ඉසු එකට දැන් විපාකේ දැන් විඳින්න වෙනවා. බලමුකෝ බොරුවට ඉසුවද ඈ. එහෙනම් සතියක් නේවාසික භාවනාවක ඉඳලා යන්න බලන්න. අනේ බෑ හඳුරු පුතා හවස ක්ලාස් එකට එකයි යන්න දිනවා. මේ අපේ දුව මේ කෑම හදන්න දන්නේ නෙවෙයි. ඉතින් යාට මම කෑම ටික හදලා දෙන්න එපා ඉන්නකම්. ඔය කොරයි ඔය කිව්වද? ඊට පස්සේ අනිත් එක්කෙනෙක් කිය අනේ හඳුරු මට ඊට අත්‍යවශ්‍ය ඩියුටි එකක් තියෙනවා. ඒ නිසා යන්න ඕනේ. ඒට නිවාඩු දාන්න බෑ. ඉතින් මේ විස්රාමත් ළඟයිනේ. ඉතින් මේ දවස්වල නිවාඩු වෙන්නේ මේ දාලා ඉතින් ඔය අප්සෙට් කරගත්තා හොඳ නෑනේ. ඒකත් කරන්න ඕන. ඔය කයිවාර. ඔය කරන්නේ ඔය කියන්නේ. උපකල්පන මානසිකත්වයේ හරි දිවීම ගැන සන්තෝෂයි. නමුත් ඉතින් ඒකෙන් අර රොඩු බර ඇරලා ගන්න ඕන. උදාහරණ දෙන්නේ ප්‍රශ්නයක් තමයි මේ නිවන් දැකලා ඉන්නේ කොහොමද? මලා වගේ ඉන්න එච්චරයි. මලා වගේ ඉන්න. මලා වගේ නෙමෙයි මැරිලම ඉන්න. කොහොමද මැරිලා ඉන්නේ? නොබැඳී ඉන්නවට ඒ උදාහරණය හොඳයි නේද? මැරිලා ඉන්නවා. මැරිලා වාසය කරනවා. තමම් ඒ සියල්ල තමන්ගේ යාළුව මිත්‍රය හිතවත්තු ඥාති අතර තමන් මලමිනියක් වෙන්න. ඊට පස්සේ කියුම් කෙරුම් ගැරහුම් ඔක්කොම අදහන්න බැරිද? පිළිගන්න පුළුවන්. මේ මලගෙවල් වලටත් ඇවිල්ලා සමහර හාමුදුරු බනිනා ඒ නොමේ යකා ඉදදි පන්සල පැත්තේ ආවේ නැහැ. මෝ අමුකුණා උදව් කරේ නැහැ කියලා බයිනෝ. එහෙමත් ඒව තියෙනවා. ඒකෝට ඒකට තරහ යන්නේත් නැහැ. සමහර අය අනේ හරි හොඳ උපාසකයා දායකයා හරි මේ කියලා ඉවරලා කියන. ඒකට අගයක් ඇති වෙන්නේ නැහැ. හැබැයි අර ගන්ධබ්බය බලාගෙන ඉන්නවා. හරි එක අවස්ථාවකදී අපි හොයාගත්ත මේ ඒ මනුස්සයා කියනවා මගේ මේ හතුරුත් ආවද කියලා අහුවාම කිව්වා හතුරුත් ආවා කිව්වා. කවුද ආවේ කිව්වා? නායකාරයෙක්. තමන්ගේ ණයක් ගත්ත මනුස්සයෙක් කිසි කෙනෙක් දන්නේ නැහැ කිව්වා. මේ ලක්ෂ ගානක් ණය දුන්නා කිව්වා. නායකාරය ආවා කිව්වා. නායකාරය ඇවිල්ලා හැපි හැපි ඇඬුවා කිව්වා. සන්තෝෂෙට. ඒ ගන්ධබ්බය බලන් ඉඳලා කියන ඌ බොරුවට අඬන්නේ. ඌ දන්නවා දැන් ඌ නයි නිදහස් මේක නොවන දන්නෙත් නෑ කවුරුත් දන්නේ නෑ මම විත්‍රගමට මිනිහට ලක්ෂ ගානක් දුන්නේ. ඌ දන්නවා දැන් මන් නයි නිදහස් කියලා ඉවර වෙලා ඒ ගන්ධබ්බය හිටියෝ. එතකොට ගන්ධබ්බයකුත් කියන සංකල්පය අපි අයින් කළා තමයි අර මරණය කියන උදාහරණය ගන්න. මල මිනියට බොඩියකට සමාන්තරව ගන්න. එතකොට බලන්න මල මිනියක්සේ වාසය කරන භාවනා මධ්‍යස්ථානවල තියෙන මහා කච්චායන වාසය කරන්න කියලා තියෙන්නේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආපුයි මල මිනියක්සේ වාසය කරන්න. එහෙමත් නැත්නම් කියනවා ඔව් ඇස් තිබුණකු තිබුණද අන්ධයෙකු වෙන්න ඔව් කන් තිබුණකු බහිරෙකු වෙන්න බල ඇත්තෙකු නමුත් දුබලයෙකු වෙන්න නුවණ ඇත්තෙකු නමුත් මෝඩයෙකු වෙන්න ආදි වශයෙන් කියලා තියෙනවා. ඉතින් මේ ලෝකේ මෝඩයෙක් වෙන්න දුබලයෙක් වෙන්න අන්ධයෙක් වෙන්න බීරෙක් වෙන්න අවසානයේ කියන මලමිනියක් වෙන්න කියලා ආන බලන්න සනීපයි නේද? ඔබේ දුකට හේතුව මැරිච්ච නැති එකේ විපාකය. තේරුණා නේද? ඔබේ දුකට හේතුව මැරිච්ච නැති එකේ විපාකය. මරුණා නම් ওই දුක් නෑ එකක්වත්. නිවන හොයන්නේ ඇයි ඔබ? දුකෙන් අත මිදීමට. ඔබට දුකක් නැතුව සැපම පමණක් තියෙනවා නම් නිවන් දකීද? නිවනට එනවද ඔබ? මේ නිවන් මග යන කෙනා දුකට විතරක් සාප කරන කෙනෙක් වෙන්න එපා. එයා සැපයි කියලා සලකන දේ තුලත් ආදීනවය දකින්න ඕන. දුකයි කියන දේ තියෙන දේ තුල උනත් ආදීනවය දකින්න ඕන. මේ ලෝකෙ බුදුවරු උපදින්නේ කාල දෙකක් තියෙනවලු. එකක් තමයි මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු ලක්ෂයකට වඩා වැඩි නම්. එයා අපිට හිතන්නත් බෑ වගේ නේ. ලක්ෂයකට වඩා වැඩි ආයුෂ තිබෙනවද කියලා. ඒ වුණාට අපි අහලා තියෙනව නේද ඩයිනෝසෝරෝ වගේ සත්තු හිටියා. ඒ වගේ මිනිස්සු ඉන්න පුළුවන් කාලා තියෙන නැති. සියයට වඩා අඩු ආයු තියෙන කාලයකද මේ? දැන් එතකොට මේ කාලෙ කොයි කාලෙද? සියයට වඩා අඩුයි. ප්‍රඥා හීනයි. මේක වචනයක් කියනකොට බුද්ධ කාලෙදී කෙනෙක් දකිනවා නිවන් දකිනවා. දැන් හිතලා හිතලා අහලා 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 ගොඩාක් අමාරුවෙන් එතෙන්ට යන්න ඕන. කොහොම හරි ඉතින් සංසාරෙ බේරගන්න පින්නතුනි පෙරේත ආත්මයකට වැටෙන්නේ නැති වෙන්න. අවීචි මහා නරකයට වැටෙන්නේ නැති වෙන්න බේරගන්න. මොකද හේතුව? තමන්ගේ ආත්මය තමන් හදලා තියන්න, තමන්ගේ හිතට තමන්ගේ හදවතට තමන් ආදරය කරන්න, හොඳම ගර්ල් ෆ්‍රෙන්ඩ් හැටියට බෝය් ෆ්‍රෙන්ඩ් හැටියට සලකන්න තමන්ගේ හදවත, තමන්ගේ සිත. පිටින් නෙමෙයි ඉන්නේ හොඳම ගර්ල් ෆ්‍රෙන්ඩ් බෝය් ෆ්‍රෙන්ඩ්, ඉන්නේ තමන්ගේ හිත ඇතුලේ. තමන් ආදරය කළ යුතු සැබෑම දරුවා ඉන්නේ ඒක පුත්ත මනුරක්කේ කිව්වේ ඒක තමයි. එක පුතෙක් ඉන්න අම්මා කෙනෙක් ඒ පුතා රකින්න වගේ රකින්න තමන්ගේ හිත, තමන්ගේ මෛත්‍රී විහරණය. මෛත්‍රී විහරණය කියන්නේ සිතේ මෛත්‍රී ගුණය. ඔබේ හිත මේ වෙන විට අපායද්ද, පෙරේත ලෝකයක්ද, යක්ෂ ලෝකයක්ද?